ගොඩක් අය හිතාගෙන ඉන්නවනි මේ හිස්ව තියෙන ගියක් කුලියට දෙනවා කියන්නේ නිකන් රෑඩු නිදාගත්තාම උදේට බැංකු ගිණුමට ඉබේම සල්ලි එකතු වෙන හරිම අපූරු ලේසි වැඩක් කියලා.
ඔව් ඒක හරියට නිකන් සල්ලි අච්චු ගන්න මැෂින් එකක් වගේ කියලායි සාමාන්‍යයෙන් සමාජයේ මතය තියෙන්නේ.
ඇත්තටම. හැබැයි මහරෑට වතුර පයිප්පයක් පිපිරුවාම හරි අර දවස් දෙක තුනකට ඇවිත් ගිය අමුත්තන්ගෙන් පස්සේ කැඩිච්ච බඩු මුට්ටු දැක්කාම තමයි තේරෙන්නේ මේක නිකන් ආයෝජනයකට වඩා පූර්ණකාලීන හිසරදයක් වෙන්නත් පුළුවන් නේද කියලා.
අනිවාර්යෙන්ම විශේෂයෙන්ම අර කෙටි කාලීන සංචාරකයන් ඉලක්කත් කරගෙන දේපල කළමනාකරණය කරද්දී ස්ථාවරත්වයක් නැතිකම සහ නිරන්තරයෙන්ම ඇතිවන නඩත්තු ගැටලු තමයි මාකට් එකේ දකින්න ලැබෙන ප්‍රධානම අභියෝගය. ගොඩක් අය මේ යථාර්ථය තේරුම් ගන්නේ විශාල මුදලක් සහ කාලයක් නාස්ති කරගත්තාට පස්සේ.
අන්න ඒ නිසාම තමයි අද දවසේ අපේ මේ ගැඹුරු විග්‍රහය ඉතාමත් කාලෝචිත වෙන්නේ. අද අපේ සාකච්ඡාවට පදනම වෙන්නේ මේ දේපල හිමිකරුවන් සඳහා අත්වැලක් කියලා හඳුන්වන විශේෂ මූලාශ්‍ර ලේඛනයයි. ඔව් මේ ලේඛනය හරහා ඉදිරිපත් කරන ප්‍රධානම අරමුණ වෙන්නේ අර දිනෙන් දින වෙනස් වෙන කෙටි කාලීන සංචාරකයන් මත යැපෙන වෙහෙසකර ක්‍රමයෙන් මිදිලා එන්සෝ ලංකා කියන ආයතනයේ දේපල හවුල්කාරීත්ව ආකෘතිය හරහා කොහොමද ස්ථාවර සහ කරදරයකින් තොර ආදායමක් ලබා ගන්නේ කියල එක ගැන ගැමුරින් හොයලා බලන එක.
හරියටම හරි. මෙතනදී අපි කතා කරන්නේ හුදෙක් ගියක් කුලියට දීමේ සාම්ප්‍රදායික ක්‍රමයක් ගැන නෙවෙයි. හිස්ව තියෙන දේපලක් නිවැරදි කළමනාකරණ මූලධර්ම පාරිචි කරලා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල ස්ථාවර ව්‍යාපාරික ආකෘතියක් බවට පරිවර්තනය කරන්නේ කොහොමද කියන යාන්ත්‍රණය ගැනයි.
ඒක ඉතා වැදගත් කාරණයක්. මේ මූලාශ්‍රය හරහා ඒ සඳහා අවශ්‍ය පැහැදිලි න්‍යායාත්මක වගේම ප්‍රායෝගික රාමුවක් සපයලා දීලා තියෙනවා.
ඉතින් අපි මුලින්ම පදනම හදාගමු නේද? මේ හඳුන්වා දෙන ආකෘතිය තේරුම් ගන්න කලින් වර්තමාන ලෝකයේ සංචාරකයාගේ මානසිකත්වයේ වෙනස් වෙලා තියෙන විදිහ අපි අඳුරගන්න ඕනේ. ලෝක වසංගත තත්ත්වයෙන් පස්සේ සහර තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිසු සංචාරය කරන හේතුව සම්පූර්ණයෙන්ම කනපිට හැරලා නේද තියෙන්නේ.
පැහැදිලිවම අද වෙද්දී දවස් දෙක තුනකට ඇවිත් අර කැමරාවකුත් තෙල්ලගෙන ප්‍රසිද්ධ තැඹල පින්තූර ගන්න සාම්ප්‍රදායික සංචාරකයාට වඩා වෙනස්ුණු දවන්ද වෙළඳ පොලක් නිර්මාණය වෙලා තියෙනවා.
ඒ කියන්නේ අපි මේ ඩිජිටල් නොමැඩ්ස්ලා කියලා හඳුන්වන පිරිස.
ඕ හරියටම. අන්තර්ජාලය ඔස්සේ දුරස්තව සේවය කරන ලෝක සංචාරකයන් සහ විශ්‍රාමිකයන් තමයි මේ පිරිස. මේගොල්ලෝ තමන්ගේ ලැප්ටොප් එක හරහා ලෝකේ ඕනෑම තැනක ඉඳන් තමන්ගේ රැකියාව කරනවා. ඒ නිසා ඔවුන් හොයන්නේ දවස් දෙකකට නතර වෙන හෝටල් කාමරයක් නෙවෙයි.
යටකොට ඔවුන්ට ඕනේ මොන වගේ දෙයක්ද?
මාස 3 ඉඳන් මාස 12 දක්වා කාලයකට පදිංචි වෙන්න පුළුවන් තමන්තම වෙන් වූ අර විශ්වාසවන්ත නවාතනක්. ඒ කියන්නේ සැබෑ නිවසක නිදහස සහ අත්දැකීමක් ලබා ගැනීම. මේක සාමාන්‍ය සංචාරකයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදිලා නේවාසික අමුත්තන් කියන තලයට ගමන් කිරීම.
ඒ කියන්නේ ඕන් යම් රටකට එන්නේ හුදෙක් විනෝද වෙන්න විතරක් නෙවෙයි, එදිනදා ජීවිතය ගත කරන්න සහ රාජකාරී කරන්න. මම මේ තත්ත්වය පැහැදිලි කරන්න අපූර්ව උපමාවක් ගන්නම්.
කියන්න බලන්න. දැන් මේ කෙටි කාලීන සංචාරකීන්ට නිවසක් දීම හරියට අර හැම සතියන්තයකම නාඳුනන පිරිසකට තමන්ගේ ගෙදර සාදයක් පවත්වන්න දෙනවා වගේ වැඩක්. කවුරු එනවාද, මොනවා වෙයිද, කොච්චර දේවල් කැඩෙයිද කියලා කිසිම පාලනයක් නැහෙනේ.
ඒක ඇත්ත. ලොකු අවධානමක් තියෙනවා.
ඒත් මේ නේවාසික මුත්තන්ගේ ක්‍රමය හරියට අර මාසගානකට විශ්වාසවන්ත නිහඬ නේවාසිකෙක්, ඒ කියන්නේ රූම්මේට් කෙනෙක් තමන්ගේ නිවසට ගෙනාවා වගේ වැඩක්. මේ වගේ මානසික වෙනසක් දෙපලක් කළමනාකරණය කරන කෙනෙකුගේ එදිනදා ජීවිතයට කොහොම බලපායිද?
මේ උපමාව නම් ඉතාමත් ගැලපෙනවා. ඒ වගේම මේ නේවාසිකයා තමන්ගේම ගෙදර වගේ දේපල පිරිසිදුව තියාගන්නවා. මොකට ඔවුන් මාස ගණනාවක් එතන ජීවත් වෙන නිසා. ආර්ථික විද්‍යාත්මකව බැලුවොත් අර කෙටි කාලීන කුලියට දීමේදී නිරන්තරයෙන්ම ඇතිවන පිරිසිදු ක්‍රීමේ වියදම්, අලුත් වැඩියා ක්‍රීම් සහ අලුත් අමුත්තන් හොයන වෙළඳ ප්‍රචාරණ වියදම් මෙතනදී සම්පූර්ණයෙන්ම නැතිවලා යනවා.
ඒක ලොකු සහනයක්. අනිත් වැදගත්ම කාරණේ තමයි හිස්ව පවතින කාල සීමාවන් අවම වීම. දවස් දෙකක් කුලියට දීලා ඊළඟ දවස් පහේම ගෙදර හිස්ව තියනවට වඩා මාස 6කට එක දිගට ගිවිසුම්ගත වීම හරහා ලැබෙන මූල්‍යමය සුරක්ෂිතභාවය ඉතා විශාලයි. මේ මූලාශ්‍රය හරහා පෙන්වා දෙන්නේ අන්න ඒ ගුණාත්මක අමුතන්ව සෘජුවම සම්බන්ධ කිරීමේ වැදගත්කමයි.
ඒක ඉතා තර්කානුකූලයි. හැබැයි මේ වගේ දිගු කාලීන නේවාසික අමුතන්ව අපේ රටට ගෙන්වා ගන්න නම් අපිට අමතක කරන්න බැරි එක ප්‍රධාන සාධකයක් තියෙනවා. ඒ තමයි ඔවුන් තීරණ ගන්න ප්‍රධානතම සාධකය වෙන මිල ගණන්. අද දවසේ ගෝලීය යථාර්ථය මොකක්ද කියන එකට දීපල අයිතිකරුවන් මුහුණ දෙන්න ඕනේ නේද?
ඔව්, ගොඩක් අය යථාර්ථයෙන් ඈත් වෙලා ඉන්න තැනක් තමයි මේක. ජාත්‍යන්තර අමුතන් යම්කිසි රටක් තෝරාගන්නේ ඒ රටේ තියෙන සුන්දරත්වය නිසාම පමණක් නෙවෙයි, ප්‍රධානම හේතුවක් තමයි ඒක ආර්ථික වශයෙන් ලාභදායී වීම.
ඒ කියන්නේ අර අපේ රට ලස්සනයි කියලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ.
කිසිසේත්ම නැහැ. මේ ලේඛනයේ පැහැදිලිව සඳහන් වෙනවා අනිකුත් රටවල සාමාන්‍ය මිල ගණන් ගැන දැඩි යථාර්ථයක්. බලන්ද ඉන්දියාවේ ගෝවා ප්‍රදේශයේ මාසික කුලිය ඩොලර් 150යි.
ආ, ඩොලර් 150යි.
ඔව්. කාම්බෝජයේ ඩොලර් 180යි. ගෝතමාලාව සහ නිකරගුවාව වගේ රටවල ඩොලර් 200ක් විතර වෙනවා. වියට්නාමය, බල්ගේරියාව, ජෝර්ජියාව වගේ රටවල ඩොලර් 250යි. ඒ වගේම පිලිපිනේ ඩොලර් 225යි. මේක තමයි ලෝක වෙළඳපොලේ තරංගකාරීත්වය.
පොඩක් ඉන්න. මම මෙතනදී සාමාන්‍ය දීපල හිමියෙකුගේ කෝණයෙන් පොඩි තර්කයක් ගෙන්නම්.
හරි, ගෙන්නකෝ.
දැන් ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ තියෙන ලස්සනම පාරාදීසයක්නේ. අපිට තියෙන වෙරළ තීරයන්, කඳුකරය, අපේ සංස්කෘතිය මේවා අනිත් රටවලට වඩා ගොඩක් වටිනවා. ඉතින් විදේශිකයෙක් ආවම අපිට ඊට වඩා වැඩි මුදලක් අය කරන්න පුළුවන් කියන එක සාධාරණ නැද්ද? ඇයි අපි මේ වියට්නාමයේ හරි කාම්බෝජියේ හරි එක මිලෙන් හැප්පෙන්න යන්නේ? අපේ රටේ වටිනාකම ඊට වඩා වැඩි නේද?
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ගැන කිසිව විවාදයක් නැහැ. ඒක ඇත්ත. නමුත් අපි තේරුම් ගත යුතු ආර්ථික මූලධර්මයේ තමයි මේ දුරස්තව වැඩ කරන වෘත්තිකයින්ට ලෝකයේ ඕනෑම තැනකට යන්න පුළුවන් නිදහස තේනවා කියන එක.
ආ, ඒ කියන්නේ ඔවුන් එක තැනකට කොටු වෙලා
නැහැ. හරියටම. ඔවුන්ට මුහුදු වෙරළක් සහ හොඳ අන්තර්ජාල පහසුකමක් කියන දේ කාම්බෝජයෙනුත් ලැබෙනවා, වියට්නාමයෙනුත් ලැබෙනවා. මේ විදේශිකයෙකු වූ පමණින් වැඩිපුර අය කිරීමේ යල්පැනගිය සංකල්පය නිසා තමයි අද දීපල මාස ගණන් හිස්ව තියෙන්නේ. ඔවුන් ඉතාමත් බුද්ධිමත් පාරිභෝගිකයින්.
මට තේරෙනවා. එතකොට මිල වැඩිලම් ඔවුන් වෙන රටකට යනවා.
අනිවාර්යෙන්. මිල අනවශ්‍ය විදිහට ඉහළයි නම් ඔවුන් කිසිම පැකිලිමින් හින්තොරව ඩොලර් 250ක් දීලා වියට්නාමයට යනවා. ඒ නිසා ගෝලීය තරඟකාරීත්වයට මුහුණ දෙන්න නම් අපි ආසන්න වශයෙන් ඩොලර් 250ක පමණ ප්‍රශස්ත මිල මට්ටමක් නියම කිරීම අත්‍යවශ්‍යයි.
ඒ කියන්නේ ඒක තමයි මාකට් ස්වීට් ස්පොට් එක.
ඔව්. ගණිතමය වශයෙන් බැලුවොත් ඩොලර් 500ක් ඉල්ලලා මාස 6ක් ගෙදර හිස්ව තියාගන්නවට වඩා ඩොලර් 250ක් ඉල්ලලා අවුරුදු පුරාම ආදායම් ලබන එකෙන් තමයි ඇත්තටම වාර්ෂික ආදායම ඉහළ යන්නේ.
ඒ පැහැදිලි කිරීමෙන් යථාර්ථය හොඳින්ම තේරෙනවා. තරගකාරී වෙළඳපොලක බාණ්ඩයක මිල තීරණය වෙන්නේ පරිභෝගිකයාගේ විකල්පයන් මත මිසක් අර අපේ හැඟීම් මත නෙවෙයි.
හරියටම හරි.
හොඳයි. මේ ඩොලර් 250ක සාධාරණ මිලක් නියම කළ යුතු බව දැන් අපි පිළිගනිමු. හැබැයි මෙතනදී ඊළඟ විශාලතම ප්‍රායෝගික ප්‍රශ්නය මතුවෙනවා.
මොකද?
දැන් මේ ගෙයක් ජාත්‍යන්තර ප්‍රමිතියට ගෙන්නෙන්න. ඒ කියන්නේ අර වගේ අමුතන්ට හරියන විදිහට ගෘහ භාණ්ඩ, ඇඳන්, කබඩ්, ශීතකරණ වගේ දේවල් දාලා සම්පූර්ණ කරන්න ලොකු මූලික ආයෝජනයක් අවශ්‍යයිනේ. ගොඩක් අයට ඒ වගේ මුදලක් එකවරත් එන්නේ නැහැ. මේ මූලාශ්‍රය ඒකට ලබා දෙන විසඳුම මොකක්ද?
අන්න එතන තමයි මේ ඉන්සෝලංකා ආකෘතියේ තියෙන විශිෂ්ටතම නවෝත්පාදනය දකින්න ලැබෙන්නේ. ඔවුන් මේ සඳහා හඳුන්වා දීලා තියෙන විශේෂ පැකේජ් හතරක්.
ආ, පැකේජ් හතරක් තියෙනවා.
පළමු වෙන්න ස්ටාර්ට්අප්. එහෙමත් නැත්නම් ආරම්භක මට්ටම. ඒක ඩොලර් 170යි. දෙවෙන්න කම්ෆර්ට් හෙවත් සුවපහසු මට්ටම. ඒක ඩොලර් 250යි. තුන්වෙන්න ප්‍රීමියම් හෙවත් ප්‍රමුඛ මට්ටම ඩොලර් 500යි සහ අවසාන වශයෙන් සුඛෝපභෝගී මට්ටම ඩොලර් 900යි.
එතකොට මේ මිල ගණන් වලට මොනවද ලැබෙන්නේ?
මේ මිල ගණන් දක්වලා තියෙන සම්පූර්ණයෙන්ම ගෘහ භාණ්ඩ සහිත නිවාස සඳහායි. නමුත් මෙහි ඇති සුවිශේෂීම කාරණිය වෙන්නේ යම් හේකින් දීපලෙහි ගෘහ භාණ්ඩ නැත්නම් එන්සෝ ලංකා ආයතනය විසින්ම අමුත්තාට අවශ්‍ය ගෘහ භාණ්ඩ ලබා දීමයි.
අන්න ඒක තමයි මේකේ තියෙන මාරම දේ. මට මේ ලේඛනය කියවද්දී ලොකුම පුදුමයක් ඇති වුණේ අන්න ඒ යාන්ත්‍රණය ගැන කල්පනා කරද්දී. මේකට අපි කියමු අර ගෘහ භාණ්ඩ සඳහා වන ගණිතමය වාසිය කියලා.
ඔව්, ඒක ටිකක් පැහැදිලි කරන්නකෝ. මේ සමීකරණය කොච්චර ප්‍රායෝගිකද කියලා අපි උදාහරණයකින්ම බලමු. දැන් අපි හිතමු යමෙකුට ඩොලර් 250ක අර කම්ෆර්ට් එහෙම නැත්නම් සුවපහසු මට්ටමේ කුලියක් ලබා ගන්න අවශ්‍යයි කියලා. හැබැයි නිවස සම්පූර්ණෙම හිස්. සාමාන්‍ය ක්‍රමේතන රුපියල් ලක්ෂ ගණනක් බැංකුවකින් ණය වෙලා හරි බඩු ගන්න වෙනම. අනිවාර්යෙන් ලොකු වියදමක් ගන්නවා. නමුත් මේ ක්‍රමයට අනුව ඒ මුළු කුලී මුදල වෙන ඩොලර් 250න් ගෘහ භාණ්ඩ පිරිවේ විදිහට ඩොලර් 80ක් වගේ මුදලක් මාසිකව අඩු කරගන්නවා. ඊට පස්සේ කිසිදු මූලික ආයෝජනයකින් තොරව අයිතිකරුවට ඉතිරි ඩොලර් 170ක ස්ථාවර ආදායමක් ලබා ගන්න පුළුවන්. බලන්න ඒක කොච්චර ලේසිද කියලා. මේක හරියට නිකන් වාහනයක චැසිය විතරක් දිරව වගේ වැඩක්. ආයතනයෙන් තමයි එන්ජින් තියලා වාහනේ දුවවන්නේ. අන්න ඒ වාහනේ උපමාව මේ සංකල්පේ තේරුම් ගන්න ඉතාම පහසු ක්‍රමයක්. ආර්ථික විද්‍යාත්මකව බැලුවොත් මෙතනදී සිද්ධ වෙන්නේ දේපල හිමියෙකුට වෙළඳපොළට පිවිසීමට තියෙන විශාලතම බාධක වෙන මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවේ ඉවත් කිරීමයි.
ඔව්, සල්ලි නැති අයටත් මේකට එන්න පුළුවන්.
හරියටම.
හිස් නිවාස තියෙන අයට මූල්‍යමය බරකින් තොරව ක්ෂණිකව ආදායම් ඉපයීම ආරම්භ කරන්න මේකින් පාර හැදෙනවා. අනිත් පැත්තේ ආයතනයටත් මේක වාසි. මොකද ඔවුන් තමන්ගේ ප්‍රමිතින්ට අනුකූල ජාත්‍යන්තර මට්ටමේ ගෘහ භාණ්ඩ සපයන නිසා අමුතන්ගේ පැමිණිලි අවම වෙනවා, වගේම නිවසේ ප්‍රමිතිය තිබේම ඉහළ යනවා.
පැහැදිලි. දැන් අපි හිතමු අමුත්ත ලෑස්ති ලෝක විරඳපුරට ගැලපෙන මිල තීරණය කළා ගෘහ භාණ්ඩ ප්‍රශ්නෙත් විසඳුව කියලා.
හරි, ඊළඟට.
නම් කීලක තෙන්නේ කලමනාකරණයේ යථාර්ථය. අර එදිනෙදා ඇති වෙන හිසරදිය බාරගන්නේ කවුද? අමුතන් එක sannivedanaya කිරීම අර කැමිනිලි විසඳීම වගේ දේවල් ලොකු කාලයක් වැය වෙල වැඩ නේද?
අන්න එතනදී තමයි එන්සොලංකා හුදෙක් අන්තර්ජාල වෙබ් අඩවියක් පමණක් නොවි වෘත්තීයමය ආරක්ෂණ පලිහක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ.
ඒකෙන් උන් මෙදිහත් වෙනවා.
එයා අමුතන් එක්ක sannivedanaya කිරීම සහ කුලිමුදල් සම්බන්ධීකරණය කියන මේ සියලුම වගකීමුන් ඔවුන් බාර ගන්නවා. ඒ සඳහා ඔවුන් ණය කරන්නේ මාසිකව 10%ක සේවා ගාස්තුවක් පමණයි.
ආ 10%ක්.
ඕ, ඒ වගේම කුලිය ගෙවන්නේ ඍජුවම ආදායම ආයකණය මගින් නිසා ආදායම පිළිබඳව තියෙන අවධානම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. අමුත්තා සහ නිවස අතර විශ්වාසය තහවුරු කරන්න ඔවුන්ගේ කණ්ඩායමක් ඇවිත් දේපල පරීක්ෂා කිරීමත් විශේෂත්වයක්.
මම මෙතනදී ආයමත් පොඩි ප්‍රශ්නයක් මතු කරනවා. මම එකඟයි මානසික නිදර්ශ වටිනවා කියලා. නමුත් ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වෙත් එක්ක තමන්ගේ ආදායමෙන් 10%ක් වෙන ආයතනයකට දෙනවා කියන්නේ අයිතිකාරයෙකුට ලොකු පාඩුවක් වෙන්න බැරිද? තමන්ට මේක කරගන්න පුළුවන්කම තියෙද්දි ඇත්තටම මේ මුදලට සරලන සේවාවක් මෙතනින් ලැබෙනවද?
පිටතින් බලන කෙනෙකුට ඒක පාඩුවක් වගේ පේන්න පුළුවන්. හැබැයි අපි මෙතනදී නොපෙනෙන වියදම් සහ අර කාලය ගැන ගැඹුරින් හිතන්න ඕනේ. ජාත්‍යන්තර අමුත්තන් එක්ක ගනුදෙනු කරද්දී තියෙන ප්‍රධානම ගැටලුව තමයි වේලා කාලාපවල වෙනස. ටයිම් සෝන් ප්‍රශ්න.
ආ, ඒක ඇත්ත. ඔවුන් ඉන්නේ වෙන වෙලාවකනේ.
ඔව්. අමුත්තා තමන්ගේ රටේ ඉඳන් ප්‍රශ්නයක් අහන්නේ අපේ වෙලාවෙන් පාන්දර 3ට වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ භාෂාමය බාධාවන්, නීතිවය මැදිහත්වීම් සහ කුලී මුදල් ජාත්‍යන්තර ක්‍රමහරහා ගෙන්වා ගැනීමේදී අයවන අමතර ගාස්තු තියෙනවා.
තනියම කරන්න ගියාම ඒක මාර කරදරයක්.
හරියටම මේ සියල්ල තනි පුද්ගලයෙක් කළමනාකරණ කරන්න ගියාම යන කාලය සහ මුදල අර 10%ට වඩා ඉතාමත් වැඩි. මේ වෘත්ති ආයතනය කරන්නේ තමන්ගේ පද්ධතිය හරහා ඒ අවදානම සහ වෙහෙස සම්පූර්ණයෙන්ම බාරගෙන નિયમિત දවසට අයිතිකරුගේ අතට මුදල් ලබා දීමයි. ඒ නිසා ඒ වැදමක් නෙවෙයි, ඉතාම සාර්ථක ආයෝජනයක් විදියටයි දකින්න ඕනේ. ඒ තර්කේ නම් ප්‍රතික්ෂේප කරන්න බෑ. අපි බොහොම වෙලාවට අපේ කාලයේ වටිනාකම ගැන හිතන්නේ නැහැනේ. ඒ වගේම මේ මූලාශ්‍රයේ සඳහන් වෙනවා ඩිජිටල් පාලක පුවරුවක්, ඒ කියන්නේ පාර්ට්නර් ඩෑෂ්බෝඩ් එකක් ගැන තාක්ෂණය පාවිච්චි කරලා මේ කළමනාකරණය තවත් පහසු කරලා තියෙන්නේ කොහොමද?
ඔව්, මේ පද්ධතිය හරහා දේපල කළමනාකරණේ ඉතාම විනිවිදභාවයකින් යුතු කරන්න පුළුවන්.
ඒ කියන්නේ හැවදේම බලන්න පුළුවන්.
ඔව්, අයිතිකරුවන්ට පුළුවන් Tamange ගිනුමට ඇතුළු වෙලා ඕනාම වෙලාවක ඡායාරූප පහසුකම මිල ගණන් අවශ්‍ය පරිදි වෙනස් කරන්න. ඒ වගේම Tamange දේපල ගැන උනන්දුවක් දක්වන අමුතන් කවුද කියලා දත්ත පරීක්ෂා කරන්නත් පුළුවන්.
ඒක ඉතාම ප්‍රායෝගිකයි.
තවත් සුවිශේෂී පහසුකමක් තමයි ඩොලර් 5ක වගේ ඉතා කුඩා එක්වරක් පමණ ගෙවන ගාස්තුවකින් Tamange දේපල අමුතන්ගේ සෙවුම් ලයිස්තුවේ ඉහළින්ම, ඒ කියන්නේ ෆීචර්ඩ් ලිස්ටිං එකක් විදියට ප්‍රදර්ශනය කිරීමේ හැකියාව.
ආ, ඩොලර් 5කට විතරයි.
ඔව්, මේ හරහා විශාල අලෙවිකරණ වාසියක් ඉතා අඩු පිරිවැයකින් ලබා ගන්න පුළුවන්.
ඒ තමයි මේක නිකන්ම නිකන් අන්තර්ජාලයේ තවත් එක් නිවාස ලෑස්තුවක් දාන තැනක් නෙවෙයි කියන එක ඔවුන් ක්‍රියා කරන්නේ දේපල අයිතිකරුවෙකුගේ සැබෑ වෘත්තීමය ව්‍යාපාරික හවුල්කරුවෙකු විදිහටයි.
අනිවාර්යෙන්ම.
මූල්‍යමය බාධාවන් ඉවත් කිරීම, අර කළමනාකරණ අවධානමේ භාර ගැනීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වා ගැනීම කියන සියල්ලම එකම වහලකේටින් සිද්ධ වෙනවා.
හරියටම මේ සාකච්ඡාවෙන් පෙනියන්නේ සාම්ප්‍රදායික කුලී ක්‍රමෙන් මිදිලා වෘත්තීයමය මැදිහත්කරුවෙකු හරහා ජාත්‍යන්තර වෙළඳපොළට පිවිසීම හිස්ව පවතින දේපළ සඳහා සාර්ථකම විසඳුම විය හැකි බවයි.
ඇත්තටම
මේ ක්‍රියාවලිය හරහා දේපළ හිමිකරුවාට ස්ථාවර ආදායමක් ලැබෙනව වගේම ශ්‍රී ලංකාවට එන විදේශිකයින්ට ඉතා ඉහළ ප්‍රමිතියකින් යුත් සේවාවක් ලැබීමෙන් අපේ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයටත් ඒ දෙවන්ත ආයෝජනයක් වෙනවා. ඒ නිසා තමන්ගේ නිවසක් තියෙන අයට පුළුවන් අදම මේ එන්සෝ ලංකා පෝර්ටල් එකේ ලියාපදිංචි වෙලා මේ ස්ථාවර ආදාය මාර්ගය ගොඩනගා ගන්න.
මේ ගැඹුරු විග්‍රහය අවසන් කරන්න කලින් මම කැමති ලේඛනයේ සෘජුවම සඳහන් වෙලා නැති නමුත් මේ ක්‍රමවේදය නිසා අනාගතයේදී ඇතිවිය හැකි දැවන්ත වෙනසක් ගැන මොහොතක් කල්පනා කරලා බලන්න කියලා හැමෝටම ආරාධනා කරන්න. මේ අපගේ දේපළ කුලියට දීම ගැන පමණක් නෙවෙයි. ලෝකයේ විවිධ රටවලින් එන මේ ඩිජිටල් තාක්ෂණයෙන් සේවය කරන වෘත්තිකයින් මාස 3ත් 12ත් අතර කාලයක් අපේ අසල්වැසියන් විදියට ජීවත් වෙන පටන් ගත්තාම එය අපගේ ප්‍රාදේශීය ආර්ථිකයට කතරම් බලපෑමක් කරයිද? ඔවුන් අපේ කඩවලින් බඩු ගනීවි, අපේ ප්‍රවාහන සේවා භාවිතා කරાવි.
ඔව්, ඒක අපේ ආර්ථිකයට ලොකු ශක්තියක්.
ඒ වගේම අපේ සංස්කෘතික අදහස් හොමාරුවට දිගු කාලීනව කතරම් දැවැන්ත බලපෑමක් එල්ල කරાવીද කියලා හිතලා බලන්න. ඒ හුදෙක් ගෙය කුලීටු දීමට වඩා අපේ සමාජය ලෝකය සමග වඩාත් සමීපව බද්ධ වෙන නවතම පරිච්ඡේදයක ආරම්භයක් තේවි. අදට අපි මේ සාකච්ඡාවෙන් සමුගන්නෝ තවත් මෙවැනි ගැඹුරු විශ්ලේෂණයකින් නැවත හමුවෙමු.